නලින් බණ්ඩාර ජයමහත්තයා ඔබතුමාට ඉතුරු කාලේ මිනිත්තු 6ක කාලයක්
තියෙනවා. මිනිත්තු
6ක කාලයක්.
බොහොම ස්තුතියි. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අර ඊයේ ITN එකේ තිබුණු අර වන් මෑන් ෂෝ විවාදේ, පාලුගේ වළම්බෙදෙන විවාදේ, එහෙම නැත්නම් අර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පිටපතකට අනුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෝලයා අධ්‍යක්ෂණය කරපු සුදර්ශන රදලිය සුදර්ශන ගුණවර්ධන අධ්‍යක්ෂණය කරපු ජනාධිපති මාධ්‍යකකෙන් නිෂ්පාදනය කරපු අනුරයි අර සුද්දේව නෙමෙයි කවුද යාගෙනම සුදර්මනුයි අපිට ගුදර්මන් කියලා කියනෝ එවනත යකඩ හොරාද යකඩ සුදාද කියනෝ රඟපාපු නාට්‍ය ගැන කිව්වේ. ඉතින් බොහොම පැහැදිලිවම අනුර කුමාර වැටිච්ච තැන ගැන අපිට අලුතෙන් කියන්න ඕනේ නැහැ. මොකද අනුර කුමාරට රතු අලි පැටියා කියලා විමල් වීරවංශ නම දැම්මේ මෙන්න මේකෙන්ද. අපිට ලොකු සැකයක් තියෙනවා ජනාධිපති මාධ්‍යකයකට ගිහිල්ලා සුදර්මනුයි අනුර කුමාරයි මේ ප්‍රැක්ටිස් කරාද කියලා. ඊයේ හොඳට දෙන්න ප්‍රශ්න ටික එහෙම හුවමාරු කරගෙන ලස්සනට වැඩේ වුණා. ඉතින් අනුර කුමාරලාට ඕනේ දැන් ITN එකට ගිහිල්ලා මේ කඩේ වහලා දාන්න, විවාද කඩේ වහගන්න. අපි විවාද කඩේ වහන්න දෙන්නේ නැහැ. අපේ ආර්ථික කමිටුවත් අපේ නායකයත් විවාදෙට සූදානම්. හැබැයි ඉතින් ITN එක වගේ මඩ වගුරක බහැලා අර මම උදාහරණයකට දාමු අර අසූචි තවරගත්තු ඌරෝ වගේ අපි ඒ වගේ තැන්වල විවාද කරන්නේ නැහැ. මේ අවස්ථාවෙත් මම මේ රටේ ඉන්න ස්වාධීන ආයතන වලට ආරාධනා කරනවා. මේකට කලින් අපි ලිඛිතවත් ආරාධනා කරා. මේ මැදිහත් වෙන්න මේ විවාද දෙක. මේ විවාද දෙකම රටට අවශ්‍ය විවාද දෙකක්. හැබැයි මේගොල්ලෝ කඩේ වහන්න උත්සාහ කරනවා. අපිට තව ඕනතරම් කල් තියෙනවා මේ විවාද කරන්න. මේකට මග අරින්න ඕනින්ද තමයි ඊයේ ITN එකට ගිහිල්ලා මේ වැඩේ කරේ. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උමනාව මොකද? එතුමාගේ උමනාව අපිට පැහැදිලිවම පෙන්වලා දෙන්න පුළුවන්. මොකද අද 50%ක ඉන්නවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂකයා විදිහට. 120%ක ඉතර ඉන්නවා JVP එකේ අනුර කුමාර. සජිත් ප්‍රේමදාස මහත්තයාට කිට්ටුවකටවත් කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉරත් යටින් ඉන්නේ 10%ක 12%ක. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනලා තියෙන්නේ 135%ක් කරන් ජනාධිපති වෙන්න. ඒකට තුමා පාවිච්චි කරන උපක්‍රමය තමයි සජිත් ප්‍රේමදාසගේ ඡන්ද 15%ක් 20%ක් අතර ප්‍රමාණයකින් අඩු කිරීම. අනුර කුමාරගේ ඡන්ද 10%කින් 12%කින් වැඩි කිරීම. ඒ හරහා මේ අස්සෙන් රිංගලා 135%ක් ඡන්දය අරන් මේ රටේ ජනාධිපති වෙන්න තමයි තුමා උත්සාහ කරන්නේ. එතුමා එහෙම හිතන් ඉන්නේ ගණන් හදන් ඉන්නේ. එතුමා මේ සැරේ ඡන්ද දෙන්නේ 135%කින් ජනාධිපතිවරයා බවට පත් වෙන්න මේ ඡන්ද ටික තුනට බෙදලා. එනිසා ඒ සඳහා එතුමාට අවශ්‍යයි සජිත්ගේ ඡන්ද ටික අඩු කිරීම, අනුරගේ ඡන්ද ටික වැඩි කිරීම, ඒ හරහා තමන්ගේ ඡන්ද ටික අස්සෙන් ගහලා වැඩි කර ගැනීම. ඉතින් ඒකට තමයි මේ තමන්ගේ ෂුවත කීකරු බලු කුක්කාව ගෙනල්ලා ගෝලයාව ගෙනල්ලා රූකඩයක් විදියට ඉඳලා තමන්ගේ ගෝලියෝ දෙන්නත් එක්ක ඉඳගෙන අර විශාල චෝදනා තියෙන රදලියගොඩ වගේ හොරෙක් ළඟ තියාගෙන දූෂිතයෙක් ළඟ තියාගෙන අනේ අර ෆයිල් එතුමාගේ ෆයිල් මිටිය තිබුණ නැද්ද නැහැ රදලියගොඩගේ ෆයිල් එක. ලැජ්ජයි අනුර කුමාර දිසානායක නැද්ද පුටුවේ? මේ පුටුවටත් එහෙනම් ගහන්න ඕන මේ නැහැ කියලා. ලැජ්ජයි අනුර කුමාර දිසානායකලා JVP කාර්යය.
තමිනිත දෙකක්
ආණ්ඩුවේ channel එකකට ගිහිල්ලා විවාද කරනවා. යමල්ලක පෞද්ගලික channel කීයක් කතා කරද මේ විවාද කරමු කියලා. සිරසෙන් කතා කරා, හිරුවකෙන් කතා කරා, දෙරණින් කතා කරා, ස්වර්ණවාහිනියෙන් කතා කරා, සියතෙන් කතා කරා. ඒ එකකටවත් යන්නේ නැතුව TN ITN එකට ගිහිල්ලා ඒකේ අර ඉන්න දූෂිත වංචනික ඒ වගේම පොහොට්ටුවේ නාමයෝජනාලයිස්තුවේ හිටපු රදලියගොඩත් එක්ක ගිහිල්ලා ලැජ්ජ නැතුව ඉඳන් ඉන්නවා අසූචි වලේ. ඉතින් ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා හොඳට අඳුරගන්න අනුර කුමාර දිසානායක කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ න්‍යාය පත්‍රේ. ඒ න්‍යාය පත්‍රේ රනිල් වික්‍රමසිංහ හදනවා එයා ඉස්සර වෙන්න, අනුර කුමාර හදනවා එයා ඉස්සර වෙන්න, දෙන්න හදනවා සජිත් පල්ලහැට දාන්න. ඕක තමයි ඇත්ත. ඒ නිසා අපි විවාදයෙන් පැනලා ගිහිල්ලා නැහැ. අපි මේ විවාදය සඳහා සාමත් විවෘතයි. හැබැයි ඒ විවාදෙට නලින්ද ජයතිස්ස ඇවිල්ලා කතා කරලා විවාද කරන තැන කොහෙද, මොකද්ද නාලිකාව කියන එක ගැන කතා කරන්න මම අවස්ථා ගණනාවක උත්සාහ කරා. මැදිහත්කාර පාර්ශ්වය අපි දෙන්න මීට් කරන්න උත්සාහ කරා. ඒවා සේරකෙම පැනලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පිටපතර අනුව වැඩ කරලා තියෙනවා. එනිසා මේ රටේ මිනිස්සුන්ට කියනවා මේක තේරුම් ගන්න. හදවතින් නෙමෙයි මොලෙන් බුද්ධියෙන් බලන්න. ඒ නිසා අපි විවාද වලින් පැනලා ගිහිල්ලා නැහැ. මේ විවාදය සඳහා ඕනෑම මොහතක මේ විවාද දෙක සඳහා සූදානම්. හැබැයි මඩගුහරු වල දූෂිතයොත් එක්ක ඒක පාර්ශිකව කරන විවාදවලට නෙමෙයි මේ රටේ සියලු නාලිකාවට විරුද්ධ වෙන්නේ. මේ රටේ නියම ජනතාවට බලන්න පුළුවන් විවාද සඳහා අපි තවදුරටත් සූදානම්. ඒ නිසා ITN එක ඇතුළට රිංගලා කඩේ වහලා මේ විවාදෙන් මුවා වෙන්න උත්සාහ කරන්න එපා. වන් මන් ෂෝ ගාලා කූකර සම්දර්ශන දාලා කියන එක මතක් කරමින් අනුර කුමාර දිසානායක මහත්තයාගේ ගෝලියු ටිකක් තියෙනවා. අර හඳුන් නැති මහත්තයාට තියෙනවා. අර ඉලොන් මස් ගැන කිව්වා. ඉතින් ඒ වගේ හාදෝ තියාගෙන තමයි මේ අද ඉන්න තරුණය බොහොම අප්ඩේටඩ්, ව්‍යාපාරිකව අප්ඩේටඩ්. ඒ නිසා ඉස්සල්ලාම අප්ඩේට් වෙන්න ඉස්සල්ලා හඳුන් නැති සහෝදරයා තමන්ගේ ප්‍රධාන ආර්ථික උපදේශකයා අප්ඩේට් කරගෙන හරි විවාදයකට එන්න අපි සූදානම් කියන එක මතක් කරනවා.
බොහොම සිතේ උතුමන ගරු රංජිත් සිම්ලා පිටිමෙත් තමයි තමාට මිනිත්තු 25ක කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද විශේෂ පනත් රෙගුලාසි රාශියක් මේ පාර්ලිමේන්තුවේ සම්මතන වෙලාව සම්මත කිරීම සඳහා ඉදිරිපත් වුණු දිනය විශේෂයෙන් රාජ්‍ය නාය කළමනාකරණ පනත ඉතාමත් වැදගත්. කළමනාකරණ යන වචනය පාවිච්චි කර වහාම අපිට ඵලදායිතාවය, එවගේම විශේෂයෙන්ම වැය බර අඩුවීම, එවගේම ණයක් නම් එක ගෙවීමේ හැකියාව පවත්වා ගැනීම, මේ කියන කරුණු සියල්ලම කළමනාකරණය ණය කළමනාකරණය තුළ පවතිනවා. විශේෂයෙන්ම ණය වියදම කියලා කියන්නේ පොලි ඵලදායිතාව කියන්නේ ණය යොදවලා අපිට ආපසු ලැබෙන දේ. ඒ වගේම ගෙවීමේ හැකියාව මූල්‍ය ශක්තිමත් භාවය පවත්වා ගැනීම අපි බලාපොරොත්තු වෙන රාජ්‍ය ණය කළමනාකරණයක් තුළින් මෙන්න මේ කරුණු වඩාත් හොඳින් පවත්වා ගැනීම. අපි ඒ කරුණු අපි පවත්වා නොගැනීම තුළ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය අවස්ථාවක අපිට කියන්න සිද්ධ වුණේ අපි වංකොලොත් කියලා. නැත්නම් අපිට තාවකාලිකව ණය ගෙවන්න බෑ කියලා. අපි දැක්ක අපේ දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව අපේ ණය තොගය 128ක් වෙලා තිබුණා 2022 වෙද්දී. ඒ වගේම වර්ෂයේ ගෙවන්න තියෙන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදන සාපේක්ෂව 134ක් වෙලා තිබුණා. ඒ ඉතාමත්ම අසීරු කළමනාකරණයකින් තොර තත්ත්වයක්. මෙන්න මේක පිළිබඳ පැහැදිලි උත්තරයක් තමයි අද මේ පනත් වලින් අපි මේ නීතිමය වශයෙන් ස්ථාවර කරන්න යන්නේ. විශේෂයෙන්ම අඛණ්ඩ නීතියක් රාජ්‍ය ණය කළමනාකරණය. මොකද රාජ්‍ය ණය ගැනීම කියන එක වැරදි දෙයක් නෙවෙයි. ලෝකේ ඉතාම දියුණු ශක්තිමත් රටවල් තමයි වැඩිම ණය ගන්නෙ. හැබැයි උන් ණය කළමනාකරණය කරනවා. වඩාත් ඵලදායි දේවල් යොදවීම, ලෝකේ අඩුම මිලට නැත්නම් අඩුම පොලියට ණය ගැනීමට කරන උත්සාහය සහ ණය ගෙවීමේ ශක්තිය පවත්වා ගැනීම. දැන් අපි මේක තමයි කරන්න යන්නේ අඛණ්ඩ නීතියක්. ඒ වගේම විසිරුණු ආයතන අපේ මහ බැංකුව විසින් ණය ගැනීම කරනවා. විදේශ සම්පත් මහ බැංකුව විසින් දේශීය ණය ගැනීමේදී විදේශ සම්පත් අංශයේ මුදල් අමාත්‍යාංශයේ විදේශ ණය ගන්නවා. ඒ වගේම භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ගෙවනවා. මෙන්න මේ සියල්ලම එක ආයතනයක් කරලා රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් වෙනම මුදල් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවක් සකස් කරලා වඩාත් ඵලදායීව අපි ගන්නා ණය යෙදවීම, තිරසාර භාවකින් යුතු ආපසු ගෙවීම කියන කාරණා පිළිබඳ වූ නීතිමය වැඩපිළිවෙලක් රාමුවක් තමයි අද අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නේ. මේක මීට බොහෝ කලකට පෙර කළ යුතු දෙයක්. ඒ නිසා මේක මේ රටේ අනාගතය වෙනුවෙන්, ආර්ථිකමය අනාගතය වෙනුවෙන් ඉතාමත් වැදගත් වූ නීතියක් හැටියට අපිට කියන්න පුළුවන්. මොකද මේ යුගයේ තමයි මෙවැනි මූල්‍යමය නීති මේ දශක ගණනාවක අවශ්‍යතාවය සම්පූර්ණ වෙන කාල සීමාව. ඒ කාල සීමාවේදී තවත් එක් වැදගත් මේ මූල්‍යමය අවශ්‍යතාවය ආර්ථිකමය ශක්තිමත් භාවයෙන් ආර්ථිකමය පැහැදිලි ගමන පිළිබඳ වූ මඟ පෙන්වීමක් හැටියට ඉදිරිපත් වන නීතියක් හැටියට මේක හඳුනා දෙන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2011 අංක 18 වරාහ ගුවන්තොටුපළ බදු පනත යටතේ මේක අලුත් බද්දක්ෙම නෙවෙයි, දැනට ක්‍රියාත්මක වෙන දෙයක්. මේ අද කතා කරන බදු සියල්ලම දැනට ක්‍රියාත්මක වෙන ඒවා. අලුතෙන් බදු පැනවීමක්, අලුතෙන් වියදමක් ඇති වෙන දේවල් නෙවෙයි. ඒක පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ තුළින් කිරිපිටි සඳහා 10% බද්දක් අපි පැනවුවා. ඒකට හේතුව වුණේ ලෝකේ කිරිපිටි මිල අඩුවීම සහ විශේෂයෙන් රුපියල යගේ වැඩිවීමත් එක්ක ලංකාවට එන කිරිපිටිවල ලොකු ලාභයක් ලැබුණා මේ කිරිපිටි ආනයන කරුවන්ට. මේ ලාභේ එහෙම සම්පූර්ණයෙන්ම ජනතාවට ෂණිකව ලබා දීමක් සිදු නොවන නිසා රජයෙන් යම් ප්‍රමාණයක් ලබා ගැනීම තමයි මේ කෙරුණේ. ඒකෙන් ජනතාවට කිසිම අගතියක් වුණේ නැහැ. ඊන් පස්සෙත් කිහිප වරක් මම දන්න විදිහට දෙවරක් හෝ තුන් වරක් මිල අඩු කරන්න තරම් ලාභ පරාශය ආනයනකරුවන් සතුව තිබුණා. අන්නේ ලාභ පරාශයෙන් කොටසක් රාජ්‍ය ආදායමට එකතු කර ගැනීම තමයි මේ 2011 අංක 18 දරන වරාය ගුවන්තොටුපළ බද්ද කිරිපිටි සඳහා 10%ක් වැඩි කිරීම තුළින් විශේෂයෙන්ම 2023 12 31 2364 ඇලිරක් 37 තුළින් අපි කරේ. ඒක සාමාන්‍යයෙන් රාජ්‍ය ආදායම පිළිබඳ කටයුතු කිරීමේදී කරන එක් පියවරක්. ජනතාවට නොලැබෙන මේ ආනයනකරුවා නැත්තම් ව්‍යාපාරිකයාට ලබන අසීමිත ලාභයෙන් යම් කොටසක් රාජ්‍ය ආදායම සඳහා එකතු කර ගැනීම තමයි මෙතනදී සිද්ධ වුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2017 අංක 24 දේශීය ආදායම් පනත යටතේ යෝජනාව විශේෂයෙන්ම සෞදි අරාබි රජය සමග අපි අත්සන් කළ ද්විත්ව බදුකරණයේ වැළැක්වීම. අපේ යම් කිසි සහෝදරයෙක් සෞදියේ වැඩ කරනවා නම් ඔහුට ලැබෙන වැටුප සෞදියේදී මේ ඒ සඳහා වූ බද්දක් ඔහු ගෙව්වා නම් ඔහුට පුළුවන් ඒ ගෙවීම ඉදිරිපත් කළා අපේ රටේදී ඒ සඳහා බද්දක් මේ ගෙවීමෙන් වළකින්න. ඔහුට ඒ සඳහා නිදහස ලබා දෙන්න. සෞදි ජාතිකයෙකුට මේ රටේදී ආයෝජනයකින් හෝ මොන කාරණකින් හරි යම් ආදායමක් ලැබෙනවා නම් අපි ඒකෙන් බද්දක් ගත්තා නම් ඔහුට පුළුවන් තමන්ගේ රටේදී අපි ගත්ත බදු රිසිප්පත ඉදිරිපත් කරලා ඔහු ඒ රටේදී ගෙවන බද්දෙන් නිදහස වෙන්න. මේ වාගේ ගිවිසුම් 45ක් අපි ලෝක රටවල් එක්ක අත්සන් කරලා තිනවා. ඒක ඉතාම වැදගත් වෙනවා විශේෂයෙන්ම අපේ වාගේ රටකට සෞදි අරාබිය අපේ විශාල සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ටත් මේකෙන් ලොකු ප්‍රයෝජනයක් කරනවා. ඒ වගේ අපේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිබඳවත් මේක ඉතාමත් වැදගත් දරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම අද බොහෝ කතාබහට ලක්වුණු මේ සතියේම කතාබහට ලක්වුණු කාරණාවක් තමයි තෙවන පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා ගැසට් නිවේදනය. මේක 2017 අංක 24 දේශීය ආදායම් පනත යටතේ තිබුණේ. 2023 අංක 4 දරන දේශීය ආදායම් සංශෝධන පනතෙන් තමයි 2014 මේක 17 පනතට ඇතුළත් වුණේ. ඒ තුළින් එහි 123.8 වගන්ති අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට නිශ්චිත ආයතන වලින් අදාළ තොරතුරු මේ රටේ පුරවැසියන්ගේ ගනුදෙනු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පුළුවන්. මේකෙන් අදහස් වෙන්නේ මේක අලුත්ම දෙයක් කියලා. මේ සාමාන්‍යනුත් කොමසාරිස්වරයාට මේ අයිතිය තියෙනවා. මේක වඩාත් ක්‍රමානුකූල කිරීමක් තමයි මේ 2024 මාර්තු 21 දින ඇති අංක 2376 ඇලයිරක් 25 කියන ගැසට් නිවේදනයෙන් කරන්නේ. මේක ඉන්පසු නිවේදනයක් විදිහට නිකුත් කරා 2024 මැයි මාසේ 21 වෙනිදා. ඊට පස්සේ තමයි කතාබහට ලක්ුණේ. විශේෂයෙන්ම ඒ ගැසට් නිවේදනයේ අනුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මෝටර වාහන කොමසාරිස් ජෙනරාල් මෝටර වාහන දෙපාර්තමේන්තුව වෙනත් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන කොළඹ කොටස් සුවමාරුව කොන්ත්‍රාත් ප්‍රදානකරන රජයේ ආයතන මේවා 2024 ජූලි මාසේ පළවෙනිදාන් පස්සේ අලුතෙන් කෙරෙන ගනුදෙනු. මේක පැහැදිලි කරන්න ඕනේ. මේ පරණ ගනුදෙනු නෙවෙයි. අපිට අවශ්‍ය නැහැ පරණ ඒවා හොයාගෙන ගිහිල්ලා මේ රටේ ජනතාව තව තව පීඩනයට පත් කරන්න. හැබැයි අලුතෙන් කරන ගනුදෙනු. මොකද අපි කියලා තියෙනවා මේ වාගේ කටයුතු කරන සියලු දෙනාම බදු සඳහා ලියාපදිංචි වෙන්න කියලා. අපි ක්‍රමානුකූල ගමනක් යන්න තමයි රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන මේ රටේ ජනතාවට ආරාධනා කරන්නේ. ඒ නිසා ජූලි මාසේ පළවෙනිදාන් පස්සේ මෙවැනි ගනුදෙනු සම්බන්ධව කෙරෙන දිනදා වාර්තාවන් මේ ආයතන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒක තමයි මේ ගැසට් එකෙන් කියන්නේ. ඒ නිසා කවුරුත් අනියත බියක් හදාගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ගිණුම ආපස්සට අපි බලාවේ ඒකේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අපි ඉදිරියට හරියට කරමු. ඒක තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ රටේ ජනතාවට යෝජනා කරන්නේ. ශක්තිමත් රාජ්‍ය ආදායමක් තියෙන රටක් හැටියට ඒ වගේම සැබෑ පුරවැසියෙක් රාජ්‍ය ආදායමට දායක වෙන පුරවැසියෙක් හැටියට අවංකව නොබියව ඒ වටිනාකමත් අරගෙන ඉස්සරහට යන්න අපි කටයුතු කරන්න අවශ්‍ය පසුබිම තමයි අපි මේ ක්‍රමානුකූලව නිර්මාණය කරගෙන යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ බැංකු ගිණුම වුණත් අලුතෙන් ආරම්භ කරන බැංකු ගිණුම් ගැන තමයි අපි මේ අහන්නේ. එනිසා මේ බොහෝ සමාජයේ යම්සි අනියත බියක් ඇති වෙලා තියෙනවා. මේක ආපස්සට යයි මේ ඔක්කොම නැවත පරීක්ෂණ ප්‍රශ්න ඇති වෙවි නෑ. අපිට මේ සමාජයට අලුතෙන් ප්‍රශ්න ඇති කරන්න අවශ්‍ය නෑ. මේ සමාජයට ඕන තරම් ප්‍රශ්න වලට මූණ දීපු සමාජයක්. ඒ නිසාම අපිට අවශ්‍ය මේ සමාජයේ ඉදිරියට යද්දී වඩාත් නීත්‍යානුකූල වඩාත් රාජ ආදායමට දායක වෙන පුරවැසියන් ඉන්න ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටක් බවට පත් කරන්නයි. විශේෂයෙන් මේකත් එක්කම බද්ධ වුණු කාරණයක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේ දවස්වල කතාවට භාජනය වෙනවා අපි මේ බැංකු පොලිය මත රඳවා ගැනීමේ බද්දක් මේ 5%ක් තියාගන්නවා. පසුගිය 2023 ජනවාරි මාසේ පළවෙනිදා නිසා මේක පොඩ්ඩක් සංකීර්ණ තත්ත්වයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ බද්ද රඳවාගත්තට පස්සේ රඳවා ගැනීම බද්දක ස්වභාවය තමයි ඒ රඳවාගත් කොටස ඒ අදාළ පුද්ගලයා බදු ගෙවීමට නියමිත අයෙක් වුණොත් ඔහු ගෙවන බදු ප්‍රමාණයෙන් රඳවාගත් ප්‍රමාණය ඔහුට අඩු කරලා දෙනවා. හැබැයි ඔහු බදු ගෙවීමට අවශ්‍ය නැති කෙනෙක් වුණොත්, දැන් අපි පොලියෙන් 5%ක් බැංකුවකින් කෙනෙකුට ලැබෙන පොලියෙන් 5%ක් අපි රඳවා ගන්නවා. හැබැයි දැන් අපේ රටේ තියෙන නීතිය අනුව මාසයකට රුපියල් 100,000කට වැඩි ආදායමක් තියෙන කෙනෙක් විතරයි බද්දක් ගෙවන්න අවශ්‍ය. ඒ නිසා දැන් මෙතන 100,000ට වඩා මාසෙට අඩු අයගේ 5%ක් අපි රඳවා ගන්නවා. බොහෝ මේ ජනතාව හිතන මේ 5% අපි දඩයක් වගේ ගත්තා කියලා. නෑ, මේ 5% උන්ට ආපහු ලබා ගැනීමට අයිතියක් තියෙනවා. මේ බදු කරන්නේ වඩාත් ප්‍රමෝද කරන්න කරපු ක්‍රමයක්. ඉතින් අපි මේකෙදි තියනවා
අජිත් මානප්‍රමට
පුළුවන් කියලා. හැබැයි තියෙන ප්‍රොසීඩර් එක බොහොම බැරෑරුම් හින්දා කිසිම කෙනෙක් ඒ 5% ආපහු රිෆන්ඩ් කරගෙන නෑ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකෙ කොටස් දෙකක් ඉන්නවා. අපිට අවශ්‍ය වෙන ඉස්සලාම වැඩිහිටියන් සඳහා මේ රඳවා ගැනීම වඩාත් පහසු විදිහට නිදහස් කරන්න. ඒ නිසා අපි ඒ සඳහා ක්‍රමයක් හැදුවා. වැඩිහිටියන්ට 60%ට අවුරුදු 60%ට වඩා වයස අයගේ මේ විදිහට රඳවා ගත්තොත් ඔහු කියනවා නම් ඔහුට මාසික රුපියල්ට 100,000ක ආදායමක් නැහැ කියලා කාර්තුවක් ගන්න මේක ලබා ගන්න. හැබැයි ඔබතුමා කිව්වාගේ යම් සංකීර්ණතාවයක් තියෙනවා. මොකද ඔහු ගිහිල්ලා ආදායම් බදු කාර්යාලයට එහෙගේ මේ ගැන කතා කරලා ඒ ගැන කරුණු ඉදිරිපත් කරලා එතකොට ආදායම් බදු කාර්යාලයේ බැංකුවෙන් තොරතුරු අරගෙන මේක නිදහස් කර ගන්න ඕනේ. ඉතින් මේ කාල සීමාව තුළ මේක හඳුන්වා දීලා මේක නිදහස් කරගත්ත ප්‍රමාණය මේකට අයිති ප්‍රමාණයත් එක්ක බලපුවහම අල්පයි. ඒ නිසා ඒකට ක්‍රමයක් හදන්න ඕනේ. ඒක එක කණ්ඩායමක් අවුරුදු 60ට වැඩි අයට අපි දීලා තිනවා කාර්තුවක් ගානේ ගන්න. හැබැයි ක්‍රමයේ සංකීර්ණ බව මම පිළිගන්නවා. ඒකට තවත් සරල ක්‍රමයක් හැදිය යුතුයි. දෙවනි කාරණාව තමයි මේ හැම කෙනෙකුටම අවුරුදු 60ක් වෙන්න ඕනේ නැහැ. හැම කෙනෙකුටම මේ රඳවා ගන්න 5% ඔහුට මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවා යන්නේ නැත්නම් ඔහුට මේ මුදල් ආපහු ගන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔව්, මේ සඳහා කළ යුත්තේ ප්‍රදේශ ආදායම් බදු කාර්යාලයට ගිහිල්ලා ඒ සඳහා අවශ්‍ය ෆෝර්මේ පුරවලා කරුණු ඉදිරිපත් කිරීම. ඉන්පසු ඔහුගේ ගිණුමටම මේ මුදල ආපසු ලබා දීමට කටයුතු සලස්සලා තියෙනවා. හැබැයි ඒකත් මම කියන්නේ මම ඊයේ දීර්ඝ සාකච්ඡාවක් කරා මේ දේශ ආදම් බදු කොමසාස් ජෙනරාල් වරිය එක්ක. ඇත්තෙන්ම මේ මුදල ආපසු ලැබිය යුතු බොහෝ අයට මේ ක්‍රම සංකීර්ණ වැඩි. මගේ දිස්ත්‍රික්කෙම උදාහරණයට අරන් මම කිව්වා, දැන් කෑගල්ලේ තමයි කාර්යාලය තියෙන්නේ. අර කෙරෝල ඉන්න කෙනෙක්ට ඕක ඇවිල්ලා ඔහුට සංකීර්ණයි. ඒ නිසා දැනට අපි ක්‍රමයක් හදලා තියෙනවා. හැබැයි ක්‍රමයේ හැදුවට මේ ක්‍රම ප්‍රායෝගික කළ යුතුයි. මම පිළිගන්න ඔබතුමා කියන්න හදන්නත් ඒක කියලා. ඔව්
අජිත් මානප්‍රමතුමා,
ගරු ඇමතුමා, ඔබතුමා ඒක සත්භාවයෙන් කරපු දෙයක් එක මම පිළිගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දෙය අපිට ඔය වගේ නැතුව ඇයි දිවුරුම් ප්‍රකාශනයක් මගින් ඒ කියන්නේ පුද්ගලයා දැන් ළමා ඉතුරු කිරීම ගිනුම් වලින් පවා 5%ක් අප නැමේ පොඩි ළමයින්ගේ පවා ආදායමක් ඇත්තෙම නැහැ. හැබැයි අපිට බැයිද දිවුරුම් ප්‍රකාශනයකට සහතික කරන්න? අපි හිතමුකෝ වර්ෂයෙන් වර්ෂයේ දිවුරුම් ප්‍රකාශනයක් ලබා දිය යුතුයි. මටම ආදායම මෙච්චරයි, මම එහෙම වැඩි වුණොත් මම මේක දැනුම් දෙනවා කියලා ඒ වගේ. මොකද ඒකෙන්ම ජීවත් වෙන පුද්ගලයෝ ඉන්න හින්දා මං අහන්නේ.
ගරු නියෝජ්‍ය කතානායක එතුමා තියෙන කාරණාව ඇත්ත, බොහොම සංවේදී කරුණක්. මම හැම සතියක මේක කතා කරනවා. අපි ජනාධිපතිතුමාගේ දැඩි අවධානයට මේක යොමු වෙලා තියෙනවා. හැබැයි දිවුරුම් ප්‍රකාශයක් වගේ සරල ක්‍රමයකින් කරන්න බැරි බොහෝ විට සමහර පුද්ගලයන් මම කියන්නේ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන්.
වෙනත් අයගේ මුදල් පව තමන්ගේ ඉනුමල තියෙන පිටසක් ඉන්නවා. එතකොට අපිත් එක්ක මේ දවස්වල කටයුතු කරන මේ ජාත්‍යන්තර සංවිධානය එහෙම සූදානම් නැහැ මේ බදු මේ එකතු කිරීමේදී ආයතනයක් යම්කිසි මේ සිදුරක් එතන හදලා දෙන්න. අපි මූණ දෙන්න තත්ත්වය ඕකයි. ඒ නිසා අපි හැබැයි ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මේ මේ කියන මේ වාගේ සැබෑ ප්‍රශ්න වලට අපි උත්තර සෙවිය යුතු නැහැ කියලා. ඒ නිසා අපි සූදානම් මම අද උදේත් මුදල් ලේකම්තුමා එක්ක කතා කරේ මේකට මේට වඩා සරල පහසු හැබෑවට මේ මිනිසුන්ට මේක අපහසු ගත යුතු ක්‍රමයක් හදන්න ඕනේ කියලා. ඉතින් මට අවසාන වශයෙන් කියන්න ඕනේ කාරණාව තමයි බොහෝ අය හිතන මේ 105 අපි දඩයක් වගේ කියන ඉන්නව කියලා නෑ. ඒක ඒක ඔහු රුපියල් ලක්ෂයට වඩා මාසික ආදායමක් ගන්න නැත්තම් 105ක් අපි රඳවාගෙන ඒ මුදල සැබෑවටම උන්ට අයිති. ඒක දැන් ආපසු දීම සඳහා වඩා සරල ක්‍රමයක් හදා ගැනීමේ අවශ්‍යතාවයට තමයි අපි මුහුණ දීලා තින්නේ. ඔබතුමා තවත් යමක් කියන
එකක් තමයි අපි ඔබතුමා කියන එක හරි. මේකෙන් අයිති ප්‍රයෝජන ගන්නයි දීවි. හැබැයි මේ 103ක් ඉන්න වංචා සහගත පුද්ගලයන් හින්දා 97ක් නිවැරදි මිනිස්සුන්ට පීඩා විඳින සිද්ධ වෙලා තියෙනවා. ඒකද මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ දැන් අපි දිවුරුම් ප්‍රකාශනයක් දුන්නාම ඒකේ එතුමා පොරොන්දු ඒකට අපි කන්ඩිෂන් එකක් දාලා නැත්නම් ඔහුට නඩු දාන්න පුළුවන් විදිහට වැරද්දක් අහු වුණොත් අඩු ගානේ මේක ලොකු ප්‍රමාණයක් නෙමෙයි මේ බොරු කරන කට්ටිය. මොකද ගොඩක් අය වැඩිහිටියෝ තමයි මේ ප්‍රශ්නේ ජීවත් වෙන්න හදාගෙන තියෙන්නේ. ඒකද ඒ වගේ මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ දිවුරුම් ප්‍රකාශනයෙන් මගින් මේක සරල කරන්න කියලා.
මේ ඔබතුමා කියන ආකාරයේ දිවුරුම් ප්‍රකාශ ආදී සරලකම් පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරා. ඉතින් දීර්ඝව සාකච්ඡා කරලා අපිට මේ ඒ වගේ සරල විසඳුම් වලට යා නොහැකි තත්වයක තමයි අපි ඉන්නේ. අද අපි ඉන්න තත්වයක් එක. මොකද අපි බොහෝ දේවල් සම්බන්ධව අපිට අද කතා බහ කරන්න වෙනවා ලෝකෙත් එක්ක. ඒ නිසා ඒ කියන කාරණාවත් එක්ක කීප දෙනෙකුගේ ප්‍රශ්නයන් නිසා තවත් අයට යම්කිසි හේරයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ඉතා ගැඹුරින් සොයා බලාගෙන යනවා කොහොමද දැනට ඇත්තට මේක ආපහු ගන්න පුළුවන්. ඒ ගන්නක ප්‍රශ්නේ තියෙන ගන්න තියෙන ක්‍රමය සංකීර්ණ වැඩි. අනේ සංකීර්ණ ක්‍රමය වඩා සරල කරලා නැවතත් මේ බදු අහිමිවීම සඳහා වූ සිදුරක් එතන ඇති නොකර කටයුතු කිරීම පිළිබඳ අපි ඉක්මන වැඩපිළිවෙලක් යොදන්න බලාපොරොත්තු වෙනවා ගඩොල් නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟට 2360 ඇලිරක් 52 යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද භාණ්ඩ 11ක් යෝගට් වෙන්රු කිරිවලින් නිපදවූ තැවරුම් රටයිති ඔය වාගේ භාණ්ඩ 11ක් සඳහා 2 නොවැම්බර් 30 දක්වා තිබුණු බද්ද තවදුරටත් දීර්ඝ කිරීමක් තමයි කරන්නේ. මේකෙන් අදහස් වෙන්නේ දේශීය වශයෙන් උණු නිෂ්පාදන ආරක්ෂා කිරීම. ඒක අපි දීර්ඝ කරන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වෙනකල් පමණයි. හේතුව ඉන්පස්සේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වෙනුවට වෙනත් බදු ක්‍රමයක් හඳුන්වා දීම. මගේ වෙලාව නැති වෙන මන්ත්‍රීතුමා
අජිත්
මහනාපෙරමතුමා. ඒ කියන්නේ දැන් මම ඔබතුමාගෙන් දැන් මාස 6කට ඉස්සෙල්ලා මේක කිව්වහම ඔබතුමා කිව්ව මේක ක්‍රමයක් හරිගස්සලා රිෆන්ඩ් කරනවා කියලා මාස 6කට ඉස්සෙල්ලා. නමුත් වර්තමානයේ වුණත් ඔබතුමා ක්‍රමයක් හදන්න ඇති. ඒක ජනතාවට ප්‍රායෝගික දෙයක් නෙමෙයි වුණා. ඒකයි මේ ප්‍රශ්නේ. ඔබතුමාට කියන්න බැරිද දැන් මේක හැමදාම කතා කර කර ඉන්නවා වෙනුවට මම මාසයක් ඇතුළත සරල ක්‍රමයක් නිර්මාණය කරනවා කියලා ඒ වගේ කියන්න බැරිද? මේක නැත්තම් තබා උරු කියාකම බලාගෙන ඉන්නේ මේ හරිද මේ
නැද? පිළිතුරු හේවි මෙච්චර සරල නෑ. පිටින් බලා ඉන්නකොට මේවා හරිම මේක සංවේදී කරුණක් මම පිළිගන්නවා. හැබැයි රාජ්‍ය ආදායම අපතේ යන්නේ නැතුව අපි ගන්නා තීරණය නිසා යමෙකුට වැරදි පහසුකමක් වැරද්දක් කරන්න ඉඩක් නොලැබෙන විදිහට තමයි අපි නීතියක් හදන්න ඕන නැත්තේ. ඒ නිසා අන්න ඒ ගැටලුව තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. නැතුව මේ ප්‍රශ්නේ තියෙන ගැඹුරා අශීරුව ඉතාම බරපතල විදිහට අපි තේරුම් ගන්න තියෙනවා. මම හැම රැස්වීමක මේ පිළිබඳ මේක මගේ මේ සාකච්ඡාවල අංක 1ට අරන් තියෙනවා. ජනාධිපතිතුමත් ඒ වගේ. හැබැයි අපි අලුත් සිදුරක් ඇති නොවීමේ කිරීමේ වගකීමක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට බාර දීලා තියෙනවා. මේ වෙලාවේ අපිට මූල්‍යමය වශයෙන් උපදෙස් දෙන ආධාර දෙන හැම කෙනෙක්ම බලනවා කොහොමද අපි අපේ රාජ්‍ය ආදායම නැවත වතාවක් පහළට වැටෙන්නේ නැතුව අලුත් සිදුරු ඇති වෙන්නේ නැතුව කරන්නේ කියන එක. ඉතින් මේ මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක අපි මේකට උත්තරයක් හොයනවා. ඒ වගේම 2365 ඇලිරක් 4 ගැසට් නිවේදනය යටතේ අපි 2023 12 14 සහල් ගෙනීමට මොකද සහල් හිගයක් සහල් වෙළඳපොලේ මිල වැඩිවීමක් ඇති වුණා. ඒ නිසා සහල් මෙට්‍රික් ටන් 50,000 ගේන්න කටයුතු කරා. ඒක දැන් ගේන්නේ නැහැ. ඒක දැන් නවත්තලා තියෙන්නේ. ඉතින් පැහැදිලිව කිය ආය නැත්තම් නැවත අලුත් කලබලයක් වෙවි. අන්න ඒ ගැසට් එක අනුමත කර ගැනීම විතරයි. දැන් හාල් ගෙනරත් ඉවරයි, වැළඳපොළට දාලාත් ඉවරයි, අලුතෙන් ගේන්නේ නැහැ. ඒ වගේම දෙදස් විසිය ජනවාරි හත දින දෙදස්සුන්සේ හැටපහ ඇලරක් අසූ හතර මේ ගැසට් එක මගින් අර්ථාපල් සඳහා අපි විශේෂ රුපියල් 50ක බද්දක් ඇති කරා. ඔබතුමා දන්නවා කෘෂිකාර්මික ප්‍රදේශයක ජනතා නියෝජිතයෙක් හැටියට අපේ අර්ථාපල් ගවිය ආරක්ෂා කර ගැනීමට. ඒ නිසා තවදුරටත් ඒක දිගටම පවත්වාගෙන යන්න කියලා විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉල්ලීමක් තියෙනවා. අන්න ඒ තුලින් අපි ඒ බද්ද තවදුරටත් මේ රුපියල් 50 ආනයනික අර්ථාපල් සඳහා කරන බද්ද දීර්ඝ කර ගැනීමක් තමයි මේ කියන ගැසට් එකෙන් කරන්නේ. ප්‍රධාන වශයෙන්ම අපේ දේශීය ගවිය ආරක්ෂා කිරීම තමයි ඒ මේ බලාපොරොත්තුව. ඒ වගේම බඩයරුගු උදු මුං ඇට සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවලා තිබුණා. ඒ තුලින් උන්ට මේ බලපත්‍රයක් මගින් පමණක් ආනයන කිරීමේදී උන්දු සඳහා රුපියල් 300ක්, මුං ඇට සඳහා රුපියල් 300ක්, බඩයරුගු සඳහා රුපියල් 25ක්, කව්පි සඳහා රුපියල් 300ක්, කොරක්කන් සහ අදෙල් සඳහා රුපියල් 300ක්. මේක සම්බන්ධවයි මේ ගැසට් එකේ ගේන්නේ. හැබැයි පසුගියදා කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් වුණා බලපත්‍ර අහෝසි කරලා ශාක නිරෝධායන පනත යටතේ අවශ්‍ය අයට නිශ්චිත බද්දක් ගෙවලා, විශේෂයෙන්ම අපේ රටේ ගොවි ආරක්ෂා වෙන පරිදි නිශ්චිත බද්දක් ගෙවලා මේවා ගැනීමට ඉඩ දෙන්න කියලා. ඒ හැම එකකම අංක එක ගරු නියෝජ්‍ය කතානායකතුමා අපේ රටේ ගොවියා ආරක්ෂණ විදිහ ආරක්ෂා වෙන විදිහේ බද්ද තුල පමණයි මෙවැනි අපේ ආදේශනයන් තියෙන භාණ්ඩ ගෙනීමට අපි ඉඩ දෙන්නේ. ඒ වගේම 2024 මාර්තු 1 273 ඇලිරක් 42 රාමසාන් සමයේ අපි සාමාන්‍ය රටේදී සඳහා රුපියල් 200ක බද්දක් අය කරනවා කිලෝ එකට ලංකාවට එද්දී ඒක රුපියල දක්වා අපි අඩු කරා මේ මුස්ලිම් බැතිමතුන්ගේ පහසුව සඳහා. අන්න ඒක දැන් ඒ උත්සව සමයෙන් පස්සේ ඒක නැහැ. නමුත් ඒ ගැසට් එක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තමයි. ඒ වගේම අද විශේෂයෙන්ම ඉදිරිපත් වුණා මේ රටේ සමස්ත ප්‍රජාවගෙන් අති බහුතරයකට වැදගත් වූ මේ වෙනස්කම් කිහිපයක් සමාජ සුභසාධනය සම්බන්ධව. අපි දැක්කා අපේ රටේ පවුල් 57 ලක්ෂයයි සමාජ සුභසාධන අවශ්‍යතාවයක් තියද කියන විමසීම කළ වහාම 33 ලක්ෂයක් මේකට ඉදිරිපත් වුණා. හරි අඩකටත් වඩා 60% ප්‍රමාණයක්. මෙන්න මේ ප්‍රජාවට උදව් කිරීමේදී රජයේ විශේෂයෙන් ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉතාම ඍජු ඉතාම අභියෝගාත්මක තීන්දුව කිහිපයක් ගත්තා. මිලියන 1.16ක් වෙච්ච මේ ප්‍රතිලාභීන් 124ක් දක්වා වැඩි කිරීම. ඒ වගේම රුපියල් 4500ක් වැඩිම ගත්ත ප්‍රතිලාභියාට රුපියල් 15000ක් දක්වා ඒක වැඩි කිරීම. වාර්ෂික වූ බිලියන 50ක 60ක වියදම බිලියන 183ක් දක්වා වැඩි කිරීම. එවැනි දැවැන්ත පියවර රාශියක් ගත්තා. විශේෂයෙන්ම අපිට මෙතෙන්දී අපි මුහුණ දුන්න අභියෝගය තමයි මේ නුසුදුසුන්ට යාම වැළැක්වීම. අපිට සමෘද්ධි ව්‍යාපාරය ඉතා හොඳ ව්‍යාපාරයක්, සෑහෙන සේවයක් වුණා. හැබැයි අවසානයේ බලද්දිත් අපිට තිබුණු චෝදනාවක් තමයි, ලෝකයේ වශයෙන්ම චෝදනාවක් තිබුණා නුසුදුසුන් පිරිසකට මේක යනවා කියලා. ඒ වගේම ප්‍රමාණවත් මුදලක් මේ ඇති හැකි අයෙක් ශක්තිමත් අයෙක් බවට පත් කරන්න ප්‍රමාණවත් මුදලක් මෙතන ලැබෙනවාද කියලා. මෙන්න මේකට පිළියම් වශයෙන් කටයුතු කිරීමේදී රජය විශාල අභියෝග වලට මුහුණ දුන්න මේ සුදුස්සන් තෝරා ගැනීමේදී දැන් අද අපි මේක ක්‍රියාත්මක කරද්දී අපි දන්නවා අඩුපාඩු තියෙනවා. ගමට ගියත් පෙන්වා දෙනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියත් පෙන්වලා දෙනවා. මේක පුදුමයක් නෙවෙයි. අවුරුදු 1995 සිට අවුරුදු 30ක් ක්‍රියාත්මක වුණු ක්‍රමයක්. මේක ඇඟට ජීර්ණ වෙලා තියෙන්නේ. ප්‍රජාවගේ වෙන්න පුළුවන්, දේශපාලන අධිකාරිය වෙන්න පුළුවන්, නිලධාරීන් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ක්‍රමයක් වෙනස් කිරීමේදී ඇති වෙන ගැටලු වලට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. දැන් අපි පියවරෙන් පියවර ඒවා නිවැරදි කරනවා. දැන් අපි තවදුරටත් නුසුදුසුන්ට යාම වැළැක්වීම, සුදුසුන්ට නොලැබීමට පිළිතුරු හේවීම, ඒ වගේම වඩාත් වේගවත් වැඩ පිළිවෙලක් අපි මේ විශේෂයෙන්ම අභියාචනයක් බැලීමේදී මේ කාලය වැඩි. ඒ සඳහාපත් කළ කමිටු වලට තවත් නම්‍යශීලීභාවයකින් අවශ්‍ය නිලධාරීන් පත් කර ගැනීම. ඒ වගේම අපට ගැළපෙන නිර්ණායක මත බර තැබීම. සමහර බර තැබීම් අපේ සමාජයට ගැළපෙන්නේ නැහැ. ඒ තුලින් සුදුසුකම් පිළිබඳ අපිට සිද්ධ වුණා. මෙන්න මේ කාරණාවලට උත්තර හොයන්න අවශ්‍ය වෙනස්කම් තමයි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්නේ. මේ තුලින් මම දකිනවා මේ සුවිශේෂී වැඩපිළිවෙල වඩාත් නිවර්දි කරගන්න අවස්ථාවක් මේ අපි සියලු දෙනාට සැලසේවි කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. විශේෂයෙන් මේ දිනවල වඩාත් කතා වෙන මාතෘකාවක් තමයි මේ වාහන ආනයනය. අපි මේ පිළිබඳවත් ඉතාම සැලකිල්ලෙන් කටයුතු කර යනවා. ආනයනය 2000ක් නවත්තලා තිබුණු රටක දැන් වාහන පමණයි නවත්තලා තියෙන්නේ. ඒකත් අවශ්‍යතාවය මත දෙනවා ගරු නියෝජ කතානායකතුමනි මේ විශේෂයෙන්ම දැන් දැනටත් අපි සංචාර කර්මාන්ත සඳහා වාහන කියන ඉඩ දීලා තියෙනවා. ඉතින් මේව හැම පැත්තක්ම තියෙනවා වාහන එක එක පොදු ප්‍රවාහන සඳහා භාවිතා කරන සාමාන්‍ය ජනතාව භාවිතා කරන මේ වඩාත් ලක්ෂිරි වාහන මෙන්න මේ වාගේ. මේව අවශ්‍යතාවය මොනවද? දැන් පසුගියදා මාම මුණ ගැහුණා ශ්‍රී ලංකාව තුළ වාහන එකලස් කරන කණ්ඩායම් 30ක් ලියාපදිංචි වෙලා ඉන්නවා 14 දෙනෙක්. 14ක් ආයතන. ඉතින් ඔවුන් පෙන්වා දුන්න සමහර මෝටර් සයිකල් 38144 මේ තහනම් මේ වාහන ගෙන්නන්න නැති කාලේ ඔවුන් එකලස් කරලා රටට දාලා තියෙනවා. මෝටර් වාහන 6286. ඉතින් ඔවුන්ගේ ඉල්ලීමක් තියෙනවා අපි මේ ගන්න හැම තීරණයකදීම ඔවුන් පිළිබඳවත් බලන්න. ඉතින් රට මොකද මේක නිතිපතා අහන ප්‍රශ්නයක්. කවදද වාහන ගේන්නේ කවදද වාහන මේ කාරණාවේදී අපි ඉතාමත්ම ගැඹුරු විශ්ලේෂණයක ඉදලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලුම පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවය බලලා තමයි අපිට කටයුතු කරන්න වෙලා තියෙන්නේ. අපි එකවරක් වැටුණු වලක තවත් වරක් පැටියෙන් නොයතු නිසා. ඒ වගේම මේ අර මුලින් අහපු අද දවලුත් කතා වුණා මේ ප්‍රජයට කිසිසේත්ම නියෝජ්‍ය කතානායකතුමනි සුරා වර්ධන අවශ්‍යතාවයක් නැහැ. මම පැහැදිලි කරන්නේ. ඒ නිසා තමයි අපි අවුරුද්දක් තුළ සුරා මිල 108%කින් වැඩි කරලා තියෙනවා. ඒ
කාලය අවසන් වෙනවා.
මම අවසන් කරන මට විනාඩියක් දෙන්න. 119කින් ඒ නිසා අලවි අඩු වෙලා තියෙනවා. වාර්ෂික බලපත්‍ර ගාස්තු 10 ගුණයක් වැඩි වෙලා තියෙනවා. ප්‍රථම වතාවට මේ රාබී 4 කියන එකට කෝටි 1.5ක මේ රාජ්‍ය ගාස්තුවක් අපි ගන්නවා. ඉතින් මේවනි හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එක පැත්තක් මේ අනීතික සුරාව මැඩලීම සහ නීතික සුරාවත් අධෛර්යමත් කිරීම තමයි. ඒ නිසාම මේ විරෝධතාව විවිධ විදිහට වෙනවා. මේ විරෝධතා අපි ඉතාම සැලකිල්ලට භාජනය කරනවා. මේ විරෝධතා සමහර දේවල් තියෙනවා සාධාරණ, සමහර දේවල් තියෙනවා මත්පැන් ඒ ළඟ තියෙන අලෙවිකරුවා විසින් නිර්මාණය කරන, සමහරට අනීතික මත්පැන් කරුවා විසින් නිර්මාණය කරන. ඉතින් මේ සියල්ලම බලලා දැන් 1400ක් විතර දීලා තියෙන ඉල්ලුම් පත්‍ර වලින් 400යි දීලා තින්නේ. ඇයි ඒ? යම්කිසි විරෝධතාවයක් එනවා නම් අපි ඒක ඉතාම ගැඹුරින් සොයා බලලා විතරයි බලපත්‍රය දෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. එහෙම නැත්නම් අපි ඒක අවලංගු කරනවා. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මොනවාගේ විරෝධතාවයක් ආවත් රජයට කටයුතු කරන්න වෙලඳින් නීතිමය පද්ධතිය තුළ ඒ පැනනගෙන විරෝධතාවය සාධාරණද? නැත්නම් ඔහු උසාවි යනවා. නැත්නම් ඔහු මානව හිමිකම් යනවා. අන්න ඒ නිසා රජයේ හැම විට කිසිම විටක මත්පැන් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවයක් රජයට නැහැ කියන කාරණාව කියමින් මට වෙලාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත
වෙමි. ඔබෙන් සිතේ ඔබතුමාට ගරු එස් නොහර්ත ලිංගම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් මූලාසනයට ගරු සුදසන් දෙනිපිටිය ගරු මන්ත්‍රි.
நன்றி. சபைக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய விவாதத்தினுடைய ஆரம்பத்திலே முதலிலே நடந்து முடிந்த இந்திய பொது தேர்தலிலே இந்தியா என்பது மிகப்பெரிய ஒரு ஜனநாயக நாடு. சுமார் 1400 மில்லியன் மக்களை கொண்ட இந்த நாட்டிலே மிகப்பெரிய ஒரு ஜனநாயக தேர்தல் திருவிழா நடந்தேறியிருக்கின்றது. 3வது தடவையாகவும் நரேந்திர மோடி அவர்கள் இந்தியாவினுடைய பிரதமராக சில நாட்களில் மீண்டும் பதவியேற்க இருக்கின்ற இந்த நேரத்திலே ஈழத்தமிழ் மக்களின் சார்பிலே அவருக்கும் அவருடைய கட்சி பங்காளி கட்சிகளுக்கு எங்களுடைய மக்கள் சார்பிலே வாழ்த்துக்களை தெரிவித்தவனாக, அதேபோல் தமிழ்நாட்டிலே மிகப்பெரிய ஒரு சாதனை வெற்றியை பெற்றுக்கொண்ட திராவிட முன்னேற்ற கழகத்துக்கும் அதனுடைய கூட்டு கட்சிகளுக்கும் அதனுடைய தலைவர் மு.க. ஸ்டாலின் முதல்வர் அவர்களுக்கும் மீண்டும் ஒரு தடவை ஈழத்தமிழ் மக்களின் சார்பிலே வாழ்த்துக்களை தெரிவித்தவனாக, உலகின் மிகப்பெரிய ஒரு ஜனநாயக நாடு தேர்தல்களை உரிய காலத்திலே நடாத்துகின்ற ஒரு நாடு என்ற வகையிலே, உண்மையிலேயே எங்களுடைய நாட்டினுடைய ஆட்சியாளர்கள் துரதிருஷ்டவசமாக இந்த தேர்தல்கள் எந்த தேர்தல்களாக இருந்தாலும் உரிய காலத்திலே நடாத்தாமல் மிகவும் வெட்கப்படக்கூடிய அளவுக்கு தேர்தல்களை காலந்தாழ்த்துகின்ற விடயத்திலே உரிய காலத்திற்கு நடாத்தி முடிக்காத அந்த விடயங்களிலே கடந்த கால ஆட்சியாளர்கள் அனைவருமே தோல்வியடைந்தவர்களாகத்தான் நாங்கள் பார்க்கின்றோம். இப்பொழுது கூட தேர்தல்கள் உரிய காலங்களில் நடத்தப்படுமா இல்லையா, எந்த தேர்தல் முதலிலே எந்த தேர்தல் பின்னாட்களிலே வரப்போகின்றது என்று அறிய முடியாமல் அரசியல்வாதிகள் அல்லது இந்த நாட்டினுடைய ஜனாதிபதி அல்லது அரசியல் கட்சிகள் தான் தீர்மானிக்கின்றன தவிர எந்த தேர்தல் நடத்தப்பட வேண்டும் என்பதை, இந்தியாவை போல் ஜனநாயக ரீதியாக தேர்தல் ஆணையம் இங்கே இருக்கின்ற தேர்தல் ஆணைக்குழு கூட தேர்தலை தாங்கள் தான் நடத்துவோம் என்ற அந்த உறுதியான நிலைப்பாட்டிலே இல்லாத ஒரு நிலைமை இருக்கின்றது. உண்மையிலே இந்தியாவோடு ஒப்பிடுகின்ற பொழுது பிராந்திய வல்லரசு ஜனநாயகத்திலே முழுமையான நம்பிக்கை கொண்டது. ஜனநாயகம் என்பது அது தேர்தல், தேர்தல் ஊடாகத்தான் அந்த ஜனநாயகம் பரீட்சித்து பார்க்கப்படுகின்ற ஒரு நிலையிலே நாங்கள் இங்கே ஒரு தோல் ஜனநாயக ரீதியாக தேர்தல் விடயங்களிலே ஒரு தோல்வி அடைந்த ஒரு நாட்டிலேதான் நாடு என்பதை நாங்கள் ஏற்றுக்கொண்டே ஆக வேண்டும். தமிழ்நாட்டை பொறுத்தவரையிலே முக ஸ்டாலினுடைய ஆட்சி அங்கே ஈழத்தமிழ் மக்கள் ஏதிலியர்களாக அகதிகளாக அங்கே முகாம்களில் இருந்தாலும் அவர்கள் வாக்களிக்கின்ற தகுதியை பெறாவிட்டாலும் கூட முக ஸ்டாலினுடைய ஆட்சி அங்கே ஈழத்தமிழர்களை ஈழத்தமிழர்களை ஈழத்து ஏதிலியர்களை அரவணைத்து அவர்களுடைய சமூக மேம்பாட்டு திட்டங்களை ஏற்படுத்தி அவர்களுக்கான உரிய வாழ்க்கை முறையை அமைத்துக் கொடுத்து கொண்டிருக்கின்ற அதன் காரணமாக அங்கே அவர்களுக்கு வாக்கில்லை என்று தெரிந்தும் கூட அந்த மக்களை சிறப்பான ஒரு கவனிப்பினூடாக அணைத்து செல்கின்ற நிலையிலே ஒரு சிறந்த ஆட்சியை அவர்களால் கொடுக்கக்கூடிய ஒரு நிலையிலே ஒட்டுமொத்த அந்த மக்கள் உண்மையிலே அதை நாங்கள் பாராட்ட வேண்டிய விடயம். அந்த மக்கள் அங்கே மீண்டும் அந்த ஆட்சியை அந்த ஆட்சியிலே நம்பிக்கை கொண்டு திராவிட முன்னேற்ற கழகத்தின் அல்லது மு க ஸ்டாலின் அவர்களுடைய ஆட்சியிலே நம்பிக்கை கொண்டு மீண்டும் அவர்கள் அந்த மக்கள் அந்த ஆட்சிக்கு ஆதரவான ஒரு நிலைப்பாட்டை எடுத்திருக்கின்றார்கள். ஆனால் இங்கே எந்த அரசாங்கம் வந்தாலும் சிறுபான்மை மக்கள் மீது, குறிப்பாக எங்களுடைய தமிழ் மக்கள் மீது இன ரீதியான அல்லது மத ரீதியான அல்லது மொழி ரீதியான பாகுபாடுகள் வேறுபாடுகளை காட்டி இன்னமும் இந்த மக்களுடைய தமிழ் மக்களுடைய அரசியல் பிரச்சனைக்கு நிரந்தரமாக ஒரு தீர்வை காண்பதற்கு இன்னமும் கூட முயற்சி செய்ய முடியாமல் இனப்பிரச்சனையை தீர்ப்பதற்கு ஒரு தீர்க்கமான முடிவை எட்ட முடியாமல் கடந்த கால அரசாங்கங்கள் நிகழ்கால அரசாங்கம் தொடர்ந்தும் தமிழ் மக்களை ஏமாற்றி வருகின்ற ஒரு நிலைமை இருந்து கொண்டிருக்கின்றது. எப்பொழுது நீங்கள் தமிழ் மக்களுடைய பிரச்சனைக்கு ஒரு நிரந்தரமான தீர்வை காணப்போகின்றீர்கள்? தொடர்ந்தும் தமிழ் மக்கள் ஒரு அடிமைப்பட்ட சமூகமாக இருக்க வேண்டும் என்று நீங்கள் எதிர்பார்க்கின்றீர்களா? தற்போதைய அரசாங்கத்தை ஆக இருந்தாலும் சரி, கடந்த கால அரசாங்கம் அல்லது இந்த வரப்போகின்ற எதிர்பார்க்கப்படுகின்ற நடந்தால் ஒரு தேர்தலுக்கு பிற்பாடு வருகின்ற எந்த அரசாங்கமாக இருந்தாலும் நீங்கள் தமிழ் மக்களுக்கான எந்த தீர்வை, இந்த வேட்பாளர்களை பார்த்து நான் கேட்கின்றேன், எந்த தீர்வை வழங்குவதற்கு நீங்கள் தயாராக இருக்கின்றீர்கள்? பெரும்பான்மை மக்களுடைய வாக்குகளை இழந்து விடுவோம் என்ற ஒரு அவநம்பிக்கையிலே தமிழ் மக்களுக்கான தீர்வை வழங்குவதற்கு அல்லது தமிழ் மக்களுக்கான பிரச்சனைகள் இருக்கு என்பதை ஏற்றுக்கொள்வதற்கு நீங்கள் தயங்குகின்றீர்கள். அதனால் நீங்கள் ஆட்சியை இழந்து விடுவீர்கள் என்று பயப்படுகின்றீர்கள், அச்சப்படுகின்றீர்கள். இதுதான் காரணம். இந்த நிலைமை மாற வேண்டும் என்று நான் கேட்டுக்கொள்கின்றேன். நான் நினைக்கின்றேன், இந்த நாட்டினுடைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் மிக விரைவிலே இந்திய பிரதமர் பதவி பிரமாணம் செய்கின்ற அந்த நிகழ்விலே கலந்து கொள்வதாக நாங்கள் செய்திகளை பார்க்கின்றோம், கலந்து கொள்ள இருப்பதாக. இந்த நேரத்திலே மிகப்பெரிய நம்பிக்கையோடு இந்தியாவினுடைய புதிய அதிபராக பதவியேற்க இருக்கின்ற நரேந்திர மோடி அவர்கள் தமிழ் மக்களுக்கு ஒரு நம்பிக்கை ஊட்டக்கூடிய செய்தியை இந்த எங்களுடைய ஜனாதிபதி அவர்களிடம் சொல்வார் என்ற ஒரு பெரிய எதிர்பார்ப்பிலே தமிழ் சமூகம் இருந்து கொண்டிருக்கின்றது. அது நிறைவேற வேண்டும். இந்திய நாடு இலங்கை மீது தமிழ் மக்களுடைய பிரச்சினைக்கு தீர்வுக்காக அரசியல் ரீதியாக இந்த இனப்பிரச்சினையை நிரந்தரமான தமிழ் மக்களினுடைய தேசிய அபிலாசைகளை நிறைவேற்றக்கூடிய வகையிலே ஒரு தீர்வை எட்டுவதற்காக பொருத்தமான அழுத்தங்களை வழங்க வேண்டும் என்று நான் இந்தியாவிடம் இந்த சந்தர்ப்பத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். இந்த நேரத்தில் நான் இன்னும் ஒரு விடயத்தை கூறிக்கொள்ள விரும்புகின்றேன். இந்த விவாதத்திற்கு அப்பாற்பட்ட விடயங்களையும் மாவட்டம் சார்ந்த சில விடயங்களை சொல்ல வேண்டி இருக்கின்றது. குறிப்பாக இன்றைய இந்த விவாதத்திலே நலன்புரி விடயங்கள், நலன்புரி நன்மைகள் சட்டத்தின் கீழான இந்த விவாதத்திலே அண்மையிலே விடுதலை போராளிகள், முன்னாள் போராளிகள் இணைந்து அவர்கள் சமூகத்திலே அவர்களும் ஏற்றுக்கொள்ளப்பட்ட ஒரு நலன்புரி சங்கத்தை உருவாக்கி முன்னாள் போராளிகளினுடைய நலன்புரி விடயங்களிலே பல்வேறு உதவி திட்டங்களை எடுத்து அவர்களுக்கு பகிர்ந்தளித்து இந்த முன்னாள் போராளிகள் தங்களுக்குள்ளே இந்த நலன்புரி விடயங்கள் சம்பந்தப்பட்ட விடயங்களிலே ஒரு சங்கம் அமைத்து, நலன்புரி சங்கம் ஒன்றை அமைத்து அவர்களுடைய மேம்பாட்டுக்காக அவர்களுடைய பிரச்சனைகளை பேசுவதற்காக அவர்களுடைய குடும்ப பிரச்சனைகள் அவர்களுடைய குடும்ப மேம்பாட்டுக்காக அவர்களுடைய வாழ்வாதாரத்திற்காக அவர்களுடைய முன்னேற்றத்திற்காக அந்த நலன்புரி சங்கம் அமைத்து அவர்கள் செயல்பட்டுக் கொண்டிருந்த வேளையிலே அந்த சங்கத்தை சேர்ந்த முன்னாள் போராளி அரவிந்தன் அவர்கள் கைது செய்யப்பட்டிருக்கின்றார். நலன்புரி விடயங்களிலே சங்கம் அமைத்து அவர்களுடைய தேவைகளை இனங்கண்டு அவர்களுடைய போராளிகளதும் போராளிகளுடைய குடும்பங்களினுடைய மேம்பாட்டுக்காக அவர்கள் பல்வேறு திட்டங்களை முன்னெடுத்து வருகின்ற நேரத்திலே இப்படி போராளிகளை கைது செய்வது மிகவும் ஒரு பொருத்தமான விடயமாக நாங்கள் பார்க்கவில்லை. இது நிறுத்தப்பட வேண்டும். இது நான் நினைக்கின்றேன். இந்த போராளிகளை அவர்கள் அணிதிரள்வதை அது அவர்களுடைய நலன்புரி சார்ந்த விடயங்களாக இருக்கலாம் அல்லது வேறு எந்த விடயமாக இருக்கலாம், அவர்கள் அணியாக ஒற்றுமையாக ஒரு அமைப்பு சார்ந்து செயல்படுவதை நீங்கள் சந்தேக கண் கொண்டு பார்ப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. இது உடன் நிறுத்தப்பட வேண்டும். அவர்கள் தங்களுடைய வாழ்வாதார சமூக மேம்பாட்டுக்காக இந்த சமூகத்தோடு அவர்கள் சேர்ந்து வாழ்வதற்காக அவர்கள் ஒரு வேறுபாட்டை உணராத வகையிலே அவர்களுக்கான வழிவகைகளை செய்து கொடுக்க வேண்டிய ஒரு கடமைப்பாடு அரசாங்கத்திற்கு இருக்கின்றது. அது நிச்சயமாக செய்யப்பட வேண்டும் என்று இந்த நேரத்தில் நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதேபோல் எங்களுடைய பிரதேசங்களிலே குறிப்பாக காணி பிரச்சனை ஒரு தீராத பிரச்சனையாக இருந்து கொண்டிருக்கின்றது. காணி பிரச்சனை தீர்க்கப்படும் பட்சத்திலே மீதி பிரச்சனை பெரிய ஒரு விடயமாக இருக்க போறதில்லை. ஆனால் காணி பிரச்சனை தான் தொடர்ந்தேச்சியாக ஒரு மாபெரும் ஒரு பெரிய பிரச்சனையாக இருந்து கொண்டிருக்கின்றது. வனவிலாகா திணைக்களம், வனவிலாகா திணை நேற்று முன்தினம் கூட மாந்தை கிழக்கு பிரதேசத்திலே வனவிலாகா திணைக்களத்தினர் பொதுமக்களினுடைய விவசாய அல்லது குடியேற்ற காணிகளிலே அவர்கள் எல்லை கற்களை இட்டு தங்களுடைய பிரதேசம் என மீண்டும் அவர்கள் ஒரு புதிய விடயத்தை கையாளுகின்ற ஒரு நிலைமை இருக்கின்றது. அண்மையிலே ஜனாதிபதி அவர்கள் வடக்கு பிரதேசத்திற்கு விஜயம் மேற்கொண்ட பொழுது ஆயிரக்கணக்கான ஏக்கர் நிலங்களை விடுவிப்பதாக உறுதியளித்து விட்டு சென்றார். அதற்கு முதலும் சில பிரதேசங்கள் விடுவிக்கப்பட்டன. ஆனால் புதிதாக அங்கே ஒருபுறம் காணி விடுவிப்பு நடந்து கொண்டிருப்பதாக ஒரு மாயை காட்டிக்கொள்ளப்படுகின்ற அதே நேரத்திலே வனஇலாகா திணைக்களத்தினர் அல்லது ஏனைய திணைக்களத்தினர் பாதுகாப்பு தரப்பினர் அனைவரும் மீண்டும் தமிழ் மக்களினுடைய காணிகளை கபலீகரம் செய்கின்ற அல்லது பிடித்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைமை இருந்து கொண்டிருக்கின்றது. அம்பாள்புரம் மற்றும் வன்னிவிளாங்குளம் போன்ற மாந்தை கிழக்கு பிரதேச மக்களினுடைய காணிகள் நேற்று முன்தினம் எல்லாம் அங்கே வனவிலாகா திணைக்களத்தினால் எல்லைக்கற்கள் இடப்பட்டு அங்கே பிடித்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைமை இருக்கின்றது. அப்போ எதற்காக நீங்கள் ஒருபுறம் நீங்கள் காணிகளை விடுவிப்பதாக சொல்கின்றீர்கள்? எங்களுடைய மாவட்டத்தினுடைய ஒருங்கிணைப்பு குழு தலைவர் அவர்கள் கூட நேற்று முன்தினம் இங்கே பேசுகின்றார். ஜனாதிபதி ஆயிரக்கணக்கான ஏக்கர் நிலங்களை விடுவித்துக் கொண்டிருக்கின்றார் என்று. ஆனால் அங்கே விடுவித்துக் கொண்டிருக்கின்ற பட்சத்திலே அங்கே பிரதேச செயலக உத்தியோகத்தர்கள் அல்லது மாவட்ட செயலக உத்தியோகத்தர்கள் அங்கே அதற்கு தடையாக இருப்பதாக மாவட்ட ஒருங்கிணைப்பு தலைவர் அவர்கள் இங்கே ஒரு குற்றம் சாட்டியிருந்தார் சில அதிகாரிகளை பார்த்து. ஆனால் உண்மையிலே மாவட்ட ஒருங்கிணைப்பு தலைவர் உண்மையிலே அது நடைபெறுவதாக இருந்தால் யார் எந்த அதிகாரிகள் இந்த குற்றச் செயல்களிலே ஈடுபடுகிறார்கள் நேரடியாக பெயர் சொல்லி குறிப்பிட வேண்டும். ஆனால் ஒட்டுமொத்தமாக அதிகாரிகள் அனைவரையும் குற்றம் சுமத்துவது ஏற்றுக்கொள்ள முடியாத ஒரு விடயம். யார் குற்றம் இந்த அதிகாரி பிரதேசத்தினுடைய இந்த அதிகாரி மாவட்ட செயலகத்தினுடைய இந்த அதிகாரி இந்த காணி விடயங்களிலே விடுவிப்பு விடயங்களிலே அவர் தவறளிக்கின்றார் என்று சொன்னால் பெயர் சொல்லி குறிப்பிட வேண்டும். ஆனால் அப்படி செய்யாமல் ஒட்டுமொத்தமாக அதிகாரிகளை சிறப்பாக செயல்படுகின்ற அதிகாரிகளையும் இங்கு குற்றம் சாட்டுகின்றது ஏற்றுக்கொள்ளப்பட முடியாது. அவர் இந்த விடயத்திலே மிகவும் கவனமாக இருக்க வேண்டும். நான் இன்னொரு விடயத்தை சொல்கிறேன். காணி இந்த வனவிலாகா திணைக்களத்தினர் தேராவில் குளம் இன்று 6 மாதத்துக்கு முதல் தேராவில் குளம் வெள்ளம் கடும் மழை காரணமாக நிரம்பி வழிகின்ற ஒரு நிலைமை இருந்து அந்த நீரை கடத்த வேண்டும் குளத்திலிருந்து வெளியேற்றப்பட வேண்டும் என்ற ஒரு நிலைமை இருந்தது. சுமார் 15-20க்கும் மேற்பட்ட குடும்பங்கள் அங்கே தத்தளித்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைமை இருக்கு. இன்று வரை அங்கே ஒரு அந்த வீட்டிலே ஒரு மரணம் நடந்து கூட அந்த மரணத்தை அந்த வீட்டிலே அந்த சடங்குகளை செய்ய முடியாத ஒரு நிலைமை இருந்தது. அந்த தேராவல் குளத்திலிருந்து நீரை வெளியேற்றுவதற்கு அதற்கு மிகப்பெரிய செலவாகும் என்று லைக்கா நிறுவனம் நிதி ஒதுக்கீடு செய்திருந்தது ஒரு நிறுவனம் ஒன்று. ஆனால் இன்று வரை அது அந்த திட்டம் பூர்த்தி செய்யப்படாது. தன் நீரை வெளியேற்றுவதற்கான திட்டம் பூர்த்தி செய்யப்படவில்லை. வனவிலாகா திணைக்களத்தினர் தடையாக இருக்கின்றார்கள். குறிப்பிட்ட மரங்களை அங்கிருந்து அகற்ற வேண்டும் வெட்ட வேண்டும் என்ற ஒரு நிலைப்பாடு இருக்கின்றது. அங்கே இருக்கின்ற திணைக்களங்கள் சில திணைக்களங்கள் செய்கின்ற தவறின் காரணமாக அந்த நீர் வெளியேற்றாமல் இன்னமும் அந்த மக்கள் 6 மாதமாகியும் அந்த குளத்தின் அந்த நீரேந்து பகுதிகளில் இருக்கின்ற மக்கள் மீள குடிய முடியாத ஒரு நிலைமை துர்ப்பாக்கிய நிலைமை இருக்கின்றது. வனவிலாகா திணைக்களத்தினர் காலம் கடத்துகின்றார்கள். அந்த வழியாக நீரை வெளியேற்றுவதற்கான நடவடிக்கை ஈடுபடுதலே வனவிலாகா திணைக்களத்தினர் மிகப்பெரிய ஒரு மோசமான ஒரு இடையூறுகளை ஏற்படுத்திக் கொண்டிருக்கிறார்கள். அவர்கள் தடையாக இருக்கின்றார்கள். ஆகவே இந்த விடயத்திலே அரசாங்கம் என்ன நிலைப்பாடு எடுக்கின்றது? இங்கே வெள்ளத்தை பற்றி பேசுகின்றார்கள். இங்கே வெள்ளம் வந்தவுடனே தெற்கிலே உண்மையிலே பாரபட்சமாக நடந்துகின்ற ஒரு நிலைமையை நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கிறது. தெற்கிலே வெள்ளம் என்றால் உடனடியாக நிவாரணங்களோ அல்லது அதை இல்லாமல் செய்கின்ற அந்த நடவடிக்கைகள் உடனடியாக
அதற்குரிய
நடவடிக்கைகளை எடுக்குமாறு சொல்லி ஜனாதிபதி அவர்கள் உத்தரவிடுகின்றார். ஆனால் 6 மாதங்களாக அந்த தேராவல் முல்லைத்தீ மாவட்டத்திலே அந்த தேராவல் குளத்து நீரை அகற்ற முடியாமல் 6 மாதமாக அந்த மக்கள் தத்தளித்துக் கொண்டிருக்கின்றார்கள். பல்வேறு இன்னல்களுக்கும் இடைஞ்சல்களுக்கும் இடையிலே அவர்கள் உள்வாங்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். இது உடனடியாக மாவட்ட செயலகத்துடன் தொடர்புபடுத்தி சம்பந்தப்பட்ட அதிகாரிகள் அந்த நீரை வெளியேற்றுவதற்கும் அந்த நீரை வெளியேற்றுவதற்கான அந்த வழிவகைகளை கண்டுபிடிக்க வேண்டும். உடனடியாக அது செய்யப்பட வேண்டும் என்று இந்த நேரத்திலே கேட்டுக்கொண்டு நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ.